තෙරවරු අද පියවර සටහන්.
සීලය පුරන්නේ නැහැ කියලා කියන්නේ ඒක නා දස අකුසලයේ කරන කෙනෙක්. දැන් ඔබ කල්පනා කරලා බලන්න පොය දවසට විතරක් පෙහෙවස් සමාදන් වුණා කියලා තමන් ළඟ තියෙන ඔය කියන පුරුදු ලේසියෙන් අතහැරෙයිද කියලා. මේ ලෝක සත්‍යයට අපාය කියන්නේ හරියට මහ ගෙදර වගේ. ඒකට හේතුව තමයි දස අකුසලයන් පුරුදු කරලා තියෙන්නේ. එහෙනම් යම් බෝධියක් පතාගෙන ලෝක සත්‍යයට යහපත කරන වැඩපිළිවෙලක යෙදුණු කෙනෙක් කියලා කියන්නේ මව් ගුණයන් ඉක්මවපු කෙනෙක්.
එහෙනම් ඉන්න පිටරවෙච්ච උත්තමීන් තිර බවට පත් වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමැති සසරි ඒ තෙරවන තෙරවන.
ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතුනි අපි මීට ඉහතදී කතා කරගෙන ආවා පාරමිතාවන් ගැන, දාන පාරමිතාව ගැන සාකච්ඡා කරන්න තියදුනා. ඒ වගේම ගිය සතියේ අපි සීල පාරමිතාව ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා. බොහෝ කරුණු කාරණා එහිදී සාකච්ඡා කරන්න තියදුනා. ඒ වගේම අපි මේ දේශනාවෙදිත් සීල පාරමිතාවේ තවත් බොහෝ කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මතකද සීලය ගැන අපි කතා කරපු දේවල්? අපි සරල අර්ථකථනයක් දුන්නා සීලය කියන්නේ මොකද්ද කියලා. හිතේ යම් සිසිලසක්, යම් සැනසීමක්, යම් සුවයක් පිහිටනවා නම් අන්න ඒකට අපි කියනවා සීලය කියලා. අපි ඒ ඔස්සේ කතා කරා. අපි දැනගෙන හිටපු විවිධාකාරයේ ශික්ෂා පද ගැන, ඒවා තියෙන්නේ මේ කියන හිතේ සිසිල් බව ඇති කරගන්න විදි. ප්‍රාණඝාත අකුසලයෙන් වෙන් වෙලා කටයුතු කිරීම, හිතේ හිතට සිසිලසක්, සුවයක්, සැනසීමක් ගෙන දෙන්න. හැබැයි ඒක නීතියක් රකින්න විදිහට රකලා නෙමෙයි එහෙම සිද්ධ වෙන්නේ. අපි ඊට කලින් දැනගන්න ඕනේ මේ හිතේ තියෙන ගිනි. ලෝක සත්‍ය අනාදිමත් සංසාරේ ඉඳන් බොහෝ කාම භෝගී ජීවිතවලට පුරුදු වෙලා තියෙනවා. ඒව තමයි පුරුදු කරලා තියෙන්නේ. දස අකුසලයේ කරන්නමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒව තමයි වැඩිපුරම පුරුදු. බුදුහාඳුරු දේශනා කරන්නේ අපාය හරියට මහ ගෙදර වගේ කියලා. මේ ලෝක සත්‍යයට අපාය කියන්නේ හරියට මහ ගෙදර වගේ. ඒකට හේතුව තමයි දස අකුසලයන්යි පුරුදු කරලා තියෙන්නේ. බොහොම සුළු කාලයකදී සුළු ප්‍රමාණයක් තමයි පින් දහම් වල යෙදෙන්නේ. එහෙම නැත්තම් දස අකුසලයෙන්ම තමයි කරන්නේ. පවුමයි කරන්නේ. අදටත් එහෙමයි. යන්තම් ශාසනයක පිහිට නිසා පින්දහම් ස්වල්ප ප්‍රමාණයක් හරි කරගන්නවා. එහෙම නැත්තම් ඒවට කිසි උනන්දුවක් නැති අය ගැන ඔබට බලා ගන්න පුළුවන්. සමාජයේ ඕන තරම් බලා ගන්න පුළුවන්. තමන් ගැනම බලා ගන්නත් පුළුවන්. මේ ශාසන කටයුතු වලින් එන් එලා කටයුතු කරන වෙලාවට තමන් ඕන විදියට හැසිරෙන්නේ කිය. ඒ අවස්ථාවන් වලදී තමන්ගේ හිත් දේශයට පත් වෙන හැටි, ලෝභයට පත් වෙන හැටි, ගිනිගෙන දැවෙන හැටි, තැවෙන හැටි, රණ්ඩු සරුවල් වෙන හැටි, ගහ මරා ගන්න හැටි, හොරකම් කරන හැටි, කාම විත්‍යාචාරයේ යෙදෙන හැටි, බොරු කේලම් පරුස වචන කියන හැටි, ප්‍රාණඝාත කරන හැටි, ඔය ඔක්කොම ඔය ජීවිතවල තියෙනවා. ඔය ගත කරන ස්වභාවයේ හිතට කවදාකවත් සිසිලසක් ගෙනලා දෙන්නේ නැහැ. සැනසීමක් සුවයක් දැනෙන්නේ නැහැ. ගිනිගත ස්වභාවයම තමයි ඉදිරියට අරගෙන යන්නේ. අපි කලින් කතා කරා වගේ සතෙක් මරනකොට මහා ගිනිගත ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. මහා දැවෙන තැවෙන ස්වභාවයක් තියෙන්නේ. අන්නේ ස්වභාවය හොඳට අඳුර ගන්න ඕනේ. ඒකට සතෙක් මරන්න යන්න ඕනේ නැහැ දැන්. තමන්ගේ හිත දේශයට කේන්දරපත් වෙච්ච අවස්ථාවන් ගැන කල්පනා කරලා බලන්න. කෙනෙකුට දොස් පළොස් නගපු අවස්ථාවල් ගැන, කෙනෙකුට සාප කරපු අවස්ථාවක් නැති, ගහපු අවස්ථාවක් නැති, වැනපු අවස්ථාවක් නැති, ඕව ගැන සිහිපත් කරලා බලන්න. ඒ අවස්ථාවන්දී තමන්ගේ හිතේ ස්වභාවය මනසිකාර කරලා බලන්න. හරිම වේගවත්, හරිම පීඩාකාරී, හරිම දාහසහගතයි. එහෙනම් ඔන්නව හොඳින් කල්පනාවට අරගෙන ඒවෙන් අත මිදලා ඉන්න එක මොනතරම් සුවයක්ද කියලා තේරුම් ගන්නට ඕනේ. ඒවෙන් අත මිදලා කටයුතු කරනකොට තමන්ට දැනෙන සුවය යමකට තේරුම් ගියා නම් ඒක නා පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ කියන දැවෙන තැවෙන ගති ස්වභාවයෙන් වෙන් වෙලා කටයුතු කරන්න. ඒ කියන්නේ දස අකුසලයෙන් වෙන් වෙලා කටයුතු කරන්න. ඇත්තටම සීල පාරමිතාවෙන් බොහෝ කොටම අවශ්‍ය වෙන්නේ බින්දුනේ මේ දස අකුසලයෙන් වෙන් වෙලා කටයුතු කිරීමට. ලේසි පහසු නෑ. මොකද දස අකුසලයේ කියන එක මිනිසුන්ට හරි වරුදු මේ හුරු පුරුදු දෙයක්. ඒවමයි හුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් ඔය පුරුදුත් එක්ක නිවන් දකින්න බෑ. ඔය පුරුදු අතහැර ගන්න ඕනේ. බණ ඇසු පමණින්ම ඔය පුරුදු නතර වෙන්නේ නෑ. ඒව පුරුදු කර ගන්න ඕනේ. සාසන ඉතිහාසයේ හිටියා පිඟුතුනේ. ඔය පාරමිතාවන් මනාකොට පුරුහු. පිපිරෙන ලං වෙච්ච බැලුම් වගේ. එහෙම උත්තුමිය හිටියා. ඒ අයට නම් බණපදයක් අහනකොටම නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වුණා. නමුත් හැමෝටම එහෙම නැහැ. මේ පාරමිතාවන් වල තාම මුල පටන් ගත්ත අය ඇති. යම් ප්‍රමාණයක් සසරේ කරගෙන ආපු අය ඇති. ඒ පාරමිතාවන් වල බොහොම සුළුතරයක් පමණක් ඉතිරි වෙච්ච අයත් ඇති. අපි දන්නේ නැහැ අපි කොතනද ඉන්නේ කියලා. හැබැයි යම් ප්‍රමාණයක් තේරුම් ගන්න පුළුවන්. ඒව තාම පුරලා මදි කියලා. නැත්තම් මේ වෙනකොට නිවන සාක්ෂාත් කරලා හමාර වෙන්න දෙපේ. එහෙම උනේ නැහැ කියලා කියන්නේ තව ඉතිරි. ඒ කියන්නේ සීල පාරමිතාව තව පුරන්නට ඕනේ. එහෙනම් බින්දුතුනි හොඳට කල්පනා කරලා බලන්න. මේ සීල පාරමිතාවක් පිරීමෙන් මේ නිවන සාක්ෂාත් කරගන්න කොච්චර උදව් වෙනවද කියලා. සීලය පුරන්නේ නැහැ කියලා කියන්නේ ඒක නා දසකුසලයේ කරන කෙනෙක්. දසකුසලයේ කරන කෙනෙක් කියලා කියන්නේ නිවනින් බොහෝම ඈත් වෙච්ච කෙනෙක්. පව් කරන කෙනෙක් කියන්නේ අන්‍ය ලෝක සත්වයාට අවේ දසාධාරණ කරන කෙනෙක්. අන්‍ය ලෝක සත්වයාට ගිනි දෙන කෙනෙක්. එහෙනම් ඒ වගේ කෙනෙකුට නිවන සාක්ෂාත් කරගන්නට ලේසි වෙන්නේ නැහැ ඔය කියන දේවල් අතහරිනවා. හැබැයි ওই දේවල් පුරුදුපුරුගෙන කාලාන්තරයක් තිස්සේ පුරුදු කරගත්ත කෙනෙකුට ඔය පුරුදු අතාර ගන්න බෑ ලේසියෙන්. එහෙනම් ශික්ෂාපද සමාදන් වීමෙන් කරන්නේ ඔන්න ඔය හුරුපුරුදු අතහැර ගන්න අවස්ථාවක් සලස ගන්න එක. දැන් ඔබ කල්පනා කරලා බලන්න පොය දවසට විතරක් පෙහෙවස් සමාදන් වුණා කියලා. තමන් ළඟ තියෙන ඔය කියන පුරුදු ලේසියෙන් අතහැරෙයිද කියලා. කෙනෙක් කේලම් කියන පුරුදු වෙලා තියෙනවනම් නිතර කේලම් කියන එකම වැඩි. කවුරු මුණ ගැහුණත් මොනවා හරි කේලමක් කියනවා. එහෙම පුරුදු වෙලා තියෙන කෙනෙක් නම් දැන් පොයේ දවසට විතරක් ගිහිල්ලා සිල් සමාදන් වුණා කියලා. එදාට කියන්නේ නෑ කේලම් කියන්නේ නෑ එදාට. නමුත් අනිත් දවස් 30ෙම මොකද කරන්නේ? ඒ දවස්වල සාමාන්‍ය විදිහටම අර කියන අකුසල කර්මයේ කරගෙනම ඉන්නවා. මම කියන්නේ පෙරව සමාදන් වෙච්ච දවසේ ආනිසංස නැහැ කියලා නෙමෙයි. නමුත් නිවන සාක්ෂාත් කරගෙන යන ගමන හරි ප්‍රමාද වෙනවා. ඒ බොහොම සුළු ප්‍රමාණයයි ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ. එහෙනම් තේරුම් ගන්නට ඕනේ මේවා මේ දවසකට සීමා කරන දේවල් නෙමෙයි කියලා. හැකි උපරිමයෙන් දසකුසලෙන් එන් වෙලා කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. මේකේ අනිත් පැත්තක් තියෙනවා. සීලයක් සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරගෙන කටයුතු කරන්නේ නැති අයට මොකද වෙන්නේ කියලා. එහෙම කරන්නේ නැති අය කියලා කියන්නේ දසකුසලයේ කරන අයට. දසකුසලයේ කරන අයට මොනවද වෙන්නේ කියලා ඔබ කල්පනා කරලා බලන්න. සතු මරණ කෙනෙක් ඉන්නවා නම් එයාගේ අනාගතේ කොහොමද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. අපායම තමයි උරුම වෙන්නේ. අන්නේ සත්වයාට හිඟි හිංසා කරනවා නම් මහ ගිනි පමුණවනවා. මුළු මහ සමාජයකටම අවැඩ අසාධාරණකම් කරනවා නම් දැන් එයාට උරුම වෙන්නේ අපායයි. අපායියුත් ලේසි වෙන්නේ නැහැ. ආයෙ පෙරුම් පුරන්න හම්බෙන්නේ නැහැ කල්ප කාලාන්තරයකට. ඒවෙන් ගොඩ එන්න බැහැ. පෙරුම් පුරන්න අද සමහර විට ඔබ යම් ප්‍රමාණයකට හෝ මේකට උත්සුක වෙනවා ඇති. එහෙම නොවන අයත් ඇති. සමහර විට තමන් බෝධිසත්වයයි කියලා හිතාගෙන මේ දේවල් සම්බන්ධව හරියාකාරව අවබෝධයක් නැති අය ඇති. ඒක කෙසේ හෝ වේවා යම් සීලයක පිළිතර නැත්තම් ඒ අයට අත්විඳින්න වෙන ඉරණම ගැනවත් හිතලා මේ සීලාදී ගුණ ධර්මයන් පුරන්නට පටන් ගන්නට ඕනේ. මම ඉහත කිව්වා ඔබට මේ මේ සීල පාරමිතාව පුරපු උත්තමිය ගැන යම් උදාහරණ කිහිපයක් කියන්නම් කියලා. ඔබ ජාතක කතා පොත කියල ඇති යම් ප්‍රමාණයකින් හෝ 550ම් කියලා නැතත් කිහිපයක් හෝ කියවල ඇති. එක එක ජාතක කතාවක් තියෙනවා මාතුපෝසක හස්තිරාජ ජාතකයේ. නොයික් නම් වලින් ඇති මාතුපෝසක ජාතකය කියලාත් ඇති. ওই ජාතක කතාවේ තථාගතයන් වහන්සේගේ පෙර අද්දවක උන්වහන්සේ උපදිනවා මහා හස්ති රාජයෙක් කියලා. මහා බල සම්පන්න හස්ති රාජයෙක් කියලා. දහස් ගණන් ඇතුම් පිරිවරණ මහා බල සම්පන්න හස්ති රාජයෙක්. මේ හස්ති රාජයා ද අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මගේ ඇස් අන්ධ වෙනවා. වයසට යනවා. ඉතින් ඇස් අන්ධ වෙනවා. ඉතින් මොකද කරන්නේ මේ ඇස් අන්ධ අම්මට? මේ ඇත් රජා ගිහිල්ලා ඇත් රජා තමන්ගේ පරිවාර ඇත්තුන්ට පළවෙල කඩලා දෙනවා. කඩලා දීලා කියනවා තමන්ගේ අම්මට ගිහින් අම්මව පෝෂණය කරන්න මේ අම්මට ගිහින් දෙන්න කියලා. නමුත් මේ ඇත්තු මොකද කරන්නේ? ඒව අම්මට දෙන්නේ නැහැ. මගේ යන ගමන් ඒගොල්ලෝ කනවා. මේක මේ බෝසත් ඇටා දකිනවා. දැකලා තීරණයක් ගන්නවා. මේව හරියන්නේ නැහැ. එක එක්කෙනාට කියලා මේ අම්මා මගේ අම්මව පෝෂණය කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මේක කරනවා. එහෙම හිතාගෙන කාටවත් නොගියා හිමින් සැරි. රාත්‍රී කාලයේදී මේ අන්ධ අම්මවත් අරගෙන බොහෝ දුර වනලැහැබකට යනවා, විලක් සමීපයකට යනවා. එහෙම ගිහිල්ලා ඒ විලක් සමීපයේ එක ගල් ගුහාවක ඒ අම්මව ඒ අම්මට ඉන්න සරසවල මේ කෙනා ඇට උපස්ථාන කරනවා. එහෙම ඇට උපස්ථාන කරනකොට ඒ කාලේ රජුරුවන් ඒ රටේ හිටපු එක මිනිස්සෙක් මේ කැලේට එනවා. මේ කැලේට ඇහිලා අතරමං වෙනවා මේ මිනිස්සයව. අතරමං වුණාට පස්සේ මේ මිනිස්සයාට දැන් යන්න පාර හොයාගන්න බෑ. දවස් 6-7ක් ගත වෙනවා යන්න විදිහක් නැහැ. ඒ පාර මොකද කරන්නේ? මෙයා අඳා වැළපෙමින් කෑ ගහ යනකොට මේ බෝසත් ඇතාට හම්බ වෙන මේ සද්දය ඇහෙනවා, මේ කෙනා අඳා වැළපෙන සද්දය. ඊට පස්සේ මේ බෝසත් ඇතා ළඟට යනවා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒ ගියාට පස්සේ මේ ළඟට යන්න හදනකොට මේ මිනිස්සයා බය වෙනවා. මොද මහ විශාල හස්ති රාජයෙක්, දවල හස්ති රාජයෙක්. ඊට පස්සේ මේ බෝසත් අතට කියනවා බය වෙන්න එපා, මම උඹට කරදරයක් කරන්නේ නැහැ. ඇයි නුඹ කෑ ගහ අඬා යන්නේ කියලා. ඊට පස්සේ අරයා අර මිනිස්සයා දැන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා බය වෙන්නේ නැතුව මේ අතගෙන් කරදරයක් වෙන්නේ නැහැ කියලා හිතාගෙන මේ අතට විස්තරය කියනවා. මෙහෙමයි මම දවස් 6-7ක් එනවා මේ පාර හොයාගන්න බැරුව ඉන්නේ කියලා. මේ පාර අත කියනවා මම ඔබට උදව් කරන්නම්. හැබැයි මට පොරොන්දුයක්. මම මේ අපිව හොයාගෙන ආපහු මේ රටේ රජුමත් දැනගන්න දෙන්න එපා. අපි මෙතන ඉන්නවයි කියලා. මෙහෙම ඇතෙක්ව දැක්කයි කියලා කාටවත් කියන්නට එපා කියලා නුවර ගිහිල්ලා. එහෙම කියලා එහෙම පොරොන්දුවකුත් අරගෙන මේ මිනිස්සයා පිටේ හොවාගෙන අර මේ නගරයේ සමීපයකටම පාරක් හම්බ වෙනකන් එතනට එනකන් ගිහින්ලා ඇරලනවා. ඒ ඇරලවල ආපහු ඇවිල්ල තමන්ගේ අම්මව පෝෂණය කරමින් ඉන්නවා. ඔහොම ඉන්නකොට අර නුවර රජතුමාගේ ඇතාව, මගුල් ඇතාව මැරෙනවා. දැන් රජතුමාට ඇතෙක් ඕනේ. ඉතින් අර වනේ අතරමං වෙලා බෝසත් ඇතාගේ උදව් අරගත්ත මිනිස්සයා අර පොරොන්දුව කඩලා දාලා මොකද කරන්නේ රජතුමාව බැහැ දැකලා ගිහින් කියන විතරේ මෙන්න එහෙමයි. ඕම දවල් ඇතෙක් ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අරගෙන එන්න පුළුවන්. ඔබතුමාටමයි සුදුසු ආදි වශයෙන් කියලා කියනවා. ඒ වාර මොකද කරන්නේ? මේ රජතුමා යවනවා බලන්න පිලිස. ඇත්ත බව දැනගන්නවා. ඊට පස්සේ බොහෝම මේ හස්තියන්ව හික්මවන ශාස්ත්‍රෙහි පරතරට ගිය. ඒක ඒ ශාස්ත්‍රයේ පරතරට ගිය මිනිසෙක්ව මේ කියන ඇතාව අරන් ඉන්න යොදවනවා මේ රජතුමා. ඒ මිනිසයා බොහොම නුවණ තියෙන මිනිසෙක්. ඒ මිනිසයා යනවා මෙත් මේ කියන තැනට. දකින්නවා මේ මේ අම්මව පෝෂණය කරනවා. ඒ මිනිසයා නිරීක්ෂණය කරනවා මේ විලට බැහැලා මේ නිලුන් අල ආදී වශයෙන් මේ දේවල් ආහාර ඉද ගන්න එකතු කරන මේ ඇටාගේ රූප ලක්ෂණයන් මොනවද කියලා. එහෙම දැකලා විශ්ලේෂණය කරලා තේරුම් ගන්නවා මේ එසේ මෙසේ ඇත් රාජෙක් නම් මේ මහා බල සම්පන්න ඇතෙක්. එහෙම කිපෙන සුළු ඇතෙකුත් නෙමෙයි. මහා ගුණ තියෙන ඇතෙක්. කඩු අමෝරාගෙන ආයුධ අරගෙන ගිහිල්ලා හික්මවන්න පුළුවන් ඇතෙකුත් නෙමෙයි. එහෙනම් කතා බහ කරලා ළඟට ගිහිල්ලා දරුව කියලා කතා කරලා ඒ ඇතාව එක්කගෙන එනවා. දැන් මේ බෝසත් ඇතා කල්පනා කරනවා. තේරුම් ගන්නවා මේ ආවේ මොකකටවත් නෙමෙයි, මේ අර මිත්‍ර ද්‍රෝහියා. එහෙම නැත්නම් මිත්‍ර විලාසයෙන් ඉඳලා මං උදව් කරාට ඒ ද්‍රෝහිකම කරපු මිනිස්යාගේ මාර්ගයෙන් තමයි මේ ආවේ. එහෙනම් අපිට බොහොම අනතුරක් මේ සිද්ධ වෙන්නේ. ඒ අනතුර දැක්කා. ඒ අනතුර දැක්කට ඒකෙන් ගැලවෙන්න කොහොමද කියලා කල්පනා කරලා බලනකොට කරන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ මිනිස්සුන්ට සුණු විසුණු කරලා දාන්න පුළුවන්. මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. චතුරංගනී සේනාව සහිත මුළු නුවරක් වුණත් විනාශ කරලා දාන්න පුළුවන්. ඒ තරම් බල සම්පන්න ඇති. තනියම මුළු රටක් රාජ්‍යයක් විනාශ කරන්න කරලා දාන්න පුළුවන් ශක්තියක් තිබුණා. එහෙම තිබිලත් අර ඇත් රාජයා හිතා ගන්නවා මං එහෙම අවඩක් කවදාවත් කරන්නේ නැහැ. ඒක මට සුදුසු එකක් නෙමෙයි. මාගේ සීලයට ඒක සුදුසු එකක් නෙමෙයි. මොනම හේතු කාරණාවක් නිසාවත් මම මගේ සීලය පාවල දෙන්නේ නැහැ. මම මගේ සීලය කඩ කරන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ඒ මිනිස්සයා ඒ අදාව එක්කගෙන යන ආපු මිනිස්සයාට තැති ගන්න සුළු දෙයක් පවා කරන්නේ නැතයි කියලා අදිස්ථාන කරගන්නවා මේ බෝසත් ඇතා. බොහොම ලදරුවෙක් වගේ ඒ කියන දේවල් අහගෙන ඒ කියන ආකාරයටම ඒ මිනිස්සයත් එක්ක යනවා. දැන් ඇතා තේරුම් ගන්නවා තමන්ගේ අම්මව පෝෂණය කරන්න කෙනෙක් නැති බව. එහෙම ප්‍රශ්නයක් හිතේ තියෙද්දිත් ඒකට මූණ දෙනවා බොහොම සාර්ථකව. ඒ නිසාවත් තමන්ගේ අම්මව රකින්න ඕනේ කියලාවත් තමන්ගේ සීලය කඩ කරන්නේ නැහැ. බින්දු මාත්‍රයක්වත් ඒ සීලයට හානි වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඇතා ඒ රජමාලිගාවට ගිහිල්ලා ආහාර ගන්නේ නැහැ. මොකද අම්මට ආහාර දෙන්නේ නැතුව එයාට ආහාර ගන්නේ නැහැ. ඉතින් අර රජතුමා බොහොම ආදරෙන් අර මිහිරි පළවැල ආදී වශයෙන් ඉනහල්ල එයාට ආහාර වශයෙන් දෙන්න උත්සාහ කරනවා. නමුත් ආහාර ගන්නේ නැහැ. දින හතක් ගත වෙනවා ආහාර ගන්නේ නැහැ. දැන් මේ බෝසත් ඇතා කල්පනා කරනවා. දැන් අන්ද අම්මා බඩගින්න ඇත්තේ. එහෙ මෙහෙ ගස්වල හැපෙනවා ඇති. දකින්න කෙනෙකුත් නැහැ. දෝ විදිහට කල්පනා කර කර ඉන්නවා. දවස් හතක් ගත වුණා ආහාර ගත්තේ නැහැ. ඊට පස්සේ මේ රජතුමා ඇහිලා මේ අතන කතා කරනවා. ඇයි එහෙම මේ ආහාර ගන්නේ නැත්තේ? මේ ආහාර ගන්න. ඊට පස්සේ මේ අතා කියනවා මම ආහාර ගන්නේ නැහැ. මගේ අම්මා මගේ අම්මට ආහාර දෙනකම් මම ආහාර ගන්නේ නැහැ. එහෙමයි පුරුදු කරලා තිබුණේ. දැන් මේ කාරණාව සම්පූර්ණයෙන්ම කියනවා මෙන්න මේ මෙන්න මේ මෙන්න මේමයි සිදු වුනේ. මම මේ වෙනම තියාගෙන මගේ අම්මා පෝෂණය කරන වැඩපිළිවෙලක් කරගෙන යන්නේ. මට ඕනනම් මෙන්න මේම මේ දේවල් කරන්න තිබුණා. මට මෙහෙම බලය තියෙනවා. නමුත් මම ඒ කිසිම දෙයක් නිසා මගේ සීලය කඩගලේ නැහැ කියලා මේ රජතුමාට විස්තර කියනවා. ඒ විස්තර කිව්වට පස්සේ රජතුමා බොහොම පැහැදෙනවා. බොහොම පැහැදිලා මේ යතාව නිදහස් කරනවා. අම්මා පෝෂණය කරන්න ගිහිලා කියලා. මේ යතා බොහොම ක්ලාන්ත ගතියෙන් හිටියේ. දින හතක්ම ආහාර නැහැ. ඉතින් අම් වෙලාවක් විඩා සංසිඳවගෙන මොකද කරන්නේ? රජතුමාට දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරන ආකාරය දේශනා කරනවා. දහම් දේශනවා. දසරාජ ධර්මයේ දේශනා කරනවා. එහෙම දහම් දේශනලා තමයි එතනින් පිටත් වෙන්නේ. එතනින් පිටත් වෙලා නැවත අම්මව හොයාගෙන ඇහිලා අම්මව පෝෂණය කරනවා. ඔය විදිහට සීලාදී ගුණ ධර්ම පුරපු උත්තමයෙක් තමයි මහා බෝධිසත්වයෝ කියලා කියන්නේ. අම්මා නිසාවත් තමන්ගේ සීලය කඩගලියේ නැහැ. හේතුව සුළුපටු එකක් වෙනුවෙන් නෙමෙයි ඔය දේ කළේ. බුද්ධ රාජ්‍ය වෙනුවෙන් මේ දේ කළේ. මිනිසුන්ට පේන්න නෙමෙයි සීල් රැක්කේ. අල්ලපු ගෙදර එක්කෙනාට පේන්න නෙමෙයි සීල් සමාදන් වුනේ. බුද්ධ රාජ්‍ය පතාගෙනයි සීල් සමාදන් වුනේ. එන යම් බෝධියක් ප්‍රාර්ථනා කරා නම් ඒ බෝධිසත්වයෝ ඒ පාරමිතාවන් කඩ කරන්නේ නැහැ. එහෙම මහාවීරයෙන් අදිස්ථානයෙන් යුතු ඒ පාරමිතාවන් පූර්ණ කරනවා. දැන් ඔබ මේ ජාතක කතාවන් අහනවනම් ඔබ මේ තුලින් ගන්න පුළුවන් දේවල් අරගන්න ඔබේ ජීවිතයට. ඔබ කල්පනා කරලා බලන්න ඔබ අතින් මේ කියන ප්‍රමාණයට සීලයක් ආරක්ෂා වෙනවද කියලා. ඔය තියෙන බෝධිසත්ව කාලේ ඔය උත්තමයන්ගේ ගුණ සීලාදී ගුණ ධර්මයන් පුරුපු හැටි. ඔබට ඕනේ තරම් අවස්ථා ඇති මුහුණ පාන ජීවිතේ යම් යම් බාධක අවස්ථා. හැබැයි මෙහෙමයි, ඉතින් සීලාදී ගුණ ධර්මයක් පුරන්න සූදානම් වෙලා ඉන්නෝ නම් තමයි. එහෙම නැතුව නිකන් මේ කියන දේවල් ගැන හොයලා බලලා ඇති වැඩක් නැහැ. බොහෝ අවස්ථා ඇති තමන්ගේ ජීවිතේ මුහුණ පාන සිද්ධ වෙන්නේ. ඒ වැඩි තමන් මොකද කළේ? ගැටුණාද? බැන්නද? ගැහුවද? කල්පනා කරලා බලන්න. ප්‍රාණඝාත වද හිංසා කරන්නේ නැහැ කියලා ඊටා ගත්තනම් කෙනෙක් ඒවා ඒ දිහට ආරක්ෂා කරාද කියලා කල්පනා කරලා බලන්න. මම මේක කියන්නේ විමුදුනේ උදේටයි හවසටයි පුරුද්දට පන්සිල් ගන්න එක නෙමෙයි. පුරුද්දටනේ පන්සිල් ගන්න. රකින්නවා කියන අදහසක්වත් නැහැ. මොනවද ඒ කියුවේ කියලා එහෙම සිහියක් නැහැ. ඒවා කියලා හුරු වෙලා තියෙන්නේ. මොකද්ද ඒ කියුවේ කියලා එහෙම විචාරයේ උද්දීකින් ඒවා විමසලා බලන්නේ. ඒ වෙලාවේ මනසිකාර කරන්නේ මම මොකද්ද මේ කරන්නේ කියලා. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා එහෙම කියනවා. නමුත් ඒ මොකද්ද කිව්වේ කියන එක ගැන ඒ වෙලාවේ සිහිපත් කරන්නේ නැහැ. ඇයි එහෙම කිව්වේ මොකද මොකටද එහෙම කිව්වේ මොකද්ද මේ මම මේ කරන්න කියලා එහෙම ਵਿਚාරයක් නැහැ. එහෙම දෙයක් ගන්න නෙමෙයි මේ කියන්නේ. පදයන් නොකියුවත් කමක් නැහැ විචාර බුද්ධියකින් යුතුව. මේ දේවල් ඉටාගෙන කටයුතු කරන්න කියලායි මේ කියන්නේ. මොකද මේ මේ සීල පාරමිතාව පුරන්නේ නැහැ කියලා කියන්නේ කෙනෙක්. සීලයේ පිහිටලා කටයුතු කරන්නේ නැහැ කියලා කියන්නේ කෙනෙක්. නිවන කෙසේ වෙතත් අපාය නම් උරුම කරගන්නවා. අඩු ගානේ අපායෙන් ගැලවිලාවත් ඉන්නේ. සීලාදී ගුණ ධර්මයන් පුරන්න. ඔබට තව ජාතක කතාවක් කියන්නම්. ඔබ අහලා ඇති චූල බෝධිරාජ ජාතකය කියලා ජාතකය. එක එක්තරා කාලයකදී බ්‍රාහ්මණ කුලයක බෝසතාන් වහන්සේ උපදිනවා. බමුණු කුලයක උපදිනවා. මහාසාර බමුණු කුලයක. බොහොම සැප සම්පත් වලින් ආඩ්‍යව තරුණියට එළමිනවා. තරුණියට එළමුණාට පස්සේ තමන් අකමැති වුණත් දෙමව්පියෝ අමාරුවෙන් කැමති කරවගෙන විවාහයක් කළ දෙනවා. ඒක කාන්තාවක් බමුණු කුලයක තමන්ගේ තත්ත්වයට ගැලපෙන ආදිවාසීන් සලකලා බලලා එම ආවාහ විවාහයක් කළ දෙනවා. යම් කාලයක් කොහොම ඉන්දියා මේ බමුණට කිසිම සතුටක් නැහැ. කිසිම සාරයක් දකින්නේ නැහැ. ඒ කියන භවෝග සම්පත් මිල මුදල් ආදී කිසිම සතුටක් දකින්නේ නැහැ. මෙයාට හිතෙනවා මම පැවිදි වුණා නම් හොඳයි. තව ජීවිතයක් ගත කරා නම් හොඳයි. මට මේ වෙනෙන් ඇති වැඩක් නැහැ. ඉතින් මොකද කරන්නේ? මෙයා මේ ගැන බිරිඳට කියනවා. මට මෙන්න මෙහෙම හිතිලා තියෙන්නේ. මම මෙහෙම තවුස් ජීවිතයක් ගත කරන්නට යනවා. ඔබ මේ දේවල් බලා කියාගෙන ඉන්න. මේ සියලු භවභෝග සම්පත් පරිවාර සේනාපතිස් ඒ ඔක්කොම ඔබ බාරයි, ඔබට බාරයි. ඔබ මේවත් එක සතුටින් ජීවත් වෙන්න කියලා මම වැඩි දින්න යනවා. මම තවුස් ජීවිතයක් ගත කරන්නට යනවා කියලා මෙයා පිටත් වෙන්න හදනවා. ඒලාවේ භාර්යාව අහනවා තවුස් ජීවිතයේ උරුම පිරිමින්ට විතරද කියලා. ඒ බාර මේ බමුණ කියනවා නෑ නෑ කාන්තාවන්ට පුළුවන්. ඒ බාර බිරිඳ කියනවා එහෙනම් මටත් මේ භවෝග සම්පත් වලින් වැඩක් නෑ. මමත් එනවා ඔබත් එක්කම තවුස් දම් පුරන්නට කියලා. දෙන්නම මේ ගෙදරින් නිකුත් වෙනවා. දෙන්නම ගෙදරින් පිටත් වෙනවා. ඒ පිටත් වෙලා එක එක්තරා උයනක මේ දෙන්නත් එක තවුස් ජීවිතය ගත ආරම්භ කරනවා. සාම්පුරුෂයයි බිරිඳයි එක ළඟමයි වාසය කරන්නේ. නමුත් කිසිම කාම හිතක්වත් පහළ කරගන්නේ නැහැ. බොහොම පිරිසිදු සීලයක් ආරක්ෂා කරගෙන මේ තවුස් ජීවිතය ගත කරගෙන යනවා. ඒ ගත කරගෙන යන මේ කාලේ වෙලාවේදී මේගොල්ලෝ මේ ඉඳලා තියෙන්නේ ඒ රටේ රජතුමාගේ එක උයනක. මේ රජතුමා මේ උයනේ සැරිසරනකොට දකින්නවා මේ අයව. දැකලා අහනවා, විස්තර අහනවා. මේ තාපසීව දැකලා මේ රජතුමාට බොහොම කාම හිතක් පහළ වෙනවා. මේක නා මගේ අන්තපුරේ අන්තපුරයට අරගෙන ගියා නම් හොඳයි කියලා හිතෙනවා. මොහොම මොකද මනා රූසපුවකින් උත්තර කාන්තාව. ඊට පස්සේ බමුණගෙන් අහනවා මේ ඔබේ කවුද කියලා. මේ තාපසයාගෙන් අහනවා දැන් මේ කවුද කියලා. ඊට පස්සේ තාපසයා කියනවා කවුරුත් නෙමෙයි, ඒ තවස් තවුස්දම් රකින්න කෙනෙක්. තමන්ගේ බිරිඳ කියලා කියන්නේ නැහැ. මොකද දැන් බිරිඳක් නැහැ. දැන් තවුත් ජීවිතයක් ගත කරන්නේ. එහෙනම් මේ මගේ බිරිඳ කියන්නේ බෑනේ. එහෙනම් මොකද කියන්නේ නැහැ මේ මම ඉන්න තැනම තවුස් ජීවිතයක් ගත කරන කෙනෙක්. තවුස් සම්පූර්ණ කෙනෙක්. ගිහි කල මගේ භාර්යාව වෙලා හිටියා. එහෙම කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ රජතුමා තීරණය කරනවා මෙයාට ඇතිපන්නේ නැහැ මෙයා තවුස් සම්පූර්ණ කෙනෙක්නේ. මෙයාගේ සම්බන්ධයක් නැහැ දැන්. එහෙනම් දැන් මෙයාගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ මට පුළුවන් මෙයාව අරගෙන යන්න කියලා. රාජපුරුෂයන්ට කියනවා මෙයාව අරගෙන යන්න කියලා. අරගෙන එන්න කියලා අන්තපුරේට. ඒ වෙලාවේ රාජපුරුෂයන් එවලා මේ රාජපුරුෂයෝ මොකද කරන්නේ? අර කාන්තාව බලෙන් අරගෙන යනවා. අර තවුස් සම්පූර්ණ කාන්තාව බලෙන් එක්කගෙන යනවා. බොහෝ රැවටිලි කරනවා බොහෝ බැගෑපත් වෙනවා. ඇදගෙන යන්නේ. ඒ වෙලාවේ තවුසා එකපාරක් හැරිලා බලනවා. ආයි බලන්නේ නැහැ මේ පැත්තේ. එකපාරක් හැරිලා බලමු තවුසරේ හිතේ කේන්දියක් හටගන්නවා. ආයි බලන්නේ නැහැ. එකෙන් එහෙම තේරුම් ගන්නවා මට මේ මගේ හිතට දේශයක් හටගත්තා. කිසිම හේතුවක් නිසාවත් මම මගේ සීලය කඩ කරන්නේ නැහැ. අදිස්ථාන කරගන්නවා. ආයි බලන්නේ නැහැ. කොහොම නෙමෙයි. කාන්තාව මගේ ඉස්සරහ කෑලි වලට කපලා පෙන්නුවා. මං කිසිම දේශිතක් ඒ මිනිස්සු ගැන ඇති කරගන්නේ නැහැ කියලා අදිස්ථාන කරනවා. මගේ සීලයට බින්දු මාත්‍රයකින්වත් කඩකිලුටක් එකතු වෙන්න දෙන්නේ නැහැ කියලා හිතා ගන්නවා. එහෙම කළොත් නැවත ආයි හැරිලවත් බලන්නේ නැහැ මේ පැත්තේ. එතන අර තාපසීව අන්තපුරයට එකගෙන ගිහිල්ලා බොහොම සැප සම්පත් දීලා කටයුතු කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ බැමිණිය කැමති වෙන්නේ නැහැ කිසිම ඒ කිසිම දෙයකට එකඟ වෙන්නේ නැහැ. ඒ බැමිණිය නිතර ඇවිටිලි කරනවා. පස්සේ මොකද කරන්නේ? රජතුමා කල්පනා කරනවා මේ බමුණ මහ පුදුමාකාර බමුණේ මෙච්චර මේ රාජපුරුෂයෝ තමන් ඉස්සරහා මේ තමන්ගේ ගිහිකල භාර්යාව ඇදගෙන යද්දිවත් වචන මාත්‍රයක දෙයක්වත් කිව්වේ නැහැ. පාඩුවේ හිටියා. ඒ නිසා මේක සුදුසු දෙයක් නෙමෙයි කියලා තේරුම් අරගෙන අර බැමිණිව ආපහු එතනටම ගෙනලා දානවා. එතනටම ගෙනත් ඇරවලවල ඒ දෙන්නවම කමා කරගන්නවා රජතුමා. නැවත ඒ රාජ්‍යයේ ඒ උයනම වැඩවාසය කරන්න කියලා ඉල්ලා හිටිනවා. ඒ අයට ආහාර ආදී වශයෙන් දානමාන කටයුතු වලින් සංග්‍රහ කරනවා. ඔන්න ඔහොම තමයි මහා බෝධිසත්වෝ සීල පාරමිතාව පිළිගන්නේ. දී ඔබ මෙන්න මේ ජාතක කතා වලින් බොහෝ කරුණ කාරණා තියෙනවා තේරුම් ගන්න. ඔබගේ ජීවිතයේ ඔයගේ අවස්ථාවකට මුහුණ පාන්න සිද්ධ වුණොත් ඔබ කොහොමද කටයුතු කරන්නේ කියලා කල්පනා කරලා බලන්න. ලෞකික ಗುಣ ධර්ම ගැන අහලා තියෙනවනේ. ලෞකික ගුණයන් වලින් වැඩිම ගුණේ කියන්නේ වැඩිම මොකද්ද තියෙන ගුණේ? ඔබ අහලා තියෙන ආකාරයට. ඒ තමයි මව් ගුණය කියලා කියන්නේ. ඊළඟට තියෙනවා පිය ගුණය කියන එක. ඔය තියෙන ලෞකික ගුණ ධර්ම වලින් මහා ඉහළ තැනකටපත් වෙච්ච ගුණ. මව් ගුණය. යමෙක් පාරමිතා ධර්මයක් පුරන්න පටන් ගත්තා නම් ඔබ විශ්වාස කරන්න. ඔය මව් ගුණය ඒ පාරමිතා ගුණයන්ට වඩා පල්ලෙහා එකක්. ඒක තියෙන ඊට පල්ලෙහා. හේතුව අම්මා කෙනෙකුට බෑ තමන්ගේ දරුවට වගේ තව දරුවෙකුට යහපත කරන්න. මව් ගුණයෙන් තමන්ගේ දරුවට අල්ලපු ගෙදර දරුවට එහෙම කරන්නේ නැහැ. ඒ දරුවා හැර තව දරුවෙකුට යහපත කරනවා කියලා කියන්නේ අර මව් ගුණයේ ඉක්මවපු කෙනෙක් කියනවා. එහෙනම් යම් බෝධියක් පතාගෙන ලෝක සත්‍යයට යහපත කරන වැඩපිළිවෙලක යෙදුණු කෙනෙක් කියලා කියන්නේ මව් ගුණයන් ඉක්මවපු කෙනෙක්. එහෙනම් ওই දසපාරමිතා ධර්මයන් පූර්ණේ කරපු උතුමය ගැන ඔබ කල්පනා කරලා බලන්න. ඔබ දන්න ගුණයකට කිට්ටු කරන්නවත් පුළුවන් ද කියලා. ඔන්න ඔහම ස්වභාවයක් තමයි පාරමිතා ගුණ ධර්ම වල තියෙන්නේ. එහෙනම් ලෝක සත්‍යයට යහපත කිරීම තුල තමයි ඔය පාරමිතා ධර්මයන් පිරෙන්නේ. එහෙනම් සීලාදී ධර්මයන් පුරන්න පටන් ගත්තා කියලා කියන්නේ ඒ තුලින් ලෝක සත්‍යයට මහා යහපතක් සිද්ධ වෙනවා. Tamanට විතරක් නෙමෙයි. ඔබේ ජීවිතයේ අවස්ථාවක් නැති ඕන තරම් ගැටෙන අවස්ථා, දේශයටපත් වෙන අවස්ථා, තව කෙනෙකුට gini දෙන අවස්ථාවන්, තව කෙනෙක්ගේ හිත විද්දවන අවස්ථාවන්. දැන් අර කලින් කියපු ජාතක කතාව ගැන කල්පනා කරලා බලන්න. ඒ ඇතා අඩු ගානේ ඒ ආපු මනුස්සයව තැති ගන්න විදිහටවත් කටයුතු කළේ නැහැ. බයක් ඇති වෙන විදිහටවත් කටයුතු කළේ නැහැ. එපමණකින්වත් තමන්ගේ සීලයට කඩකිලුටක් එකතු කළේ නැහැ. ඔබ බලන්න ඔබ අතින් කොච්චර කට්ටියකද හිත රිදෙනවද කියලා. ඔබ කතා කරන දේවල් වලින් කී දෙනෙක්ගේ හිත රිදෙනවද කියලා. එහෙනම් දස අකුසලෙන් එන් වෙලා කටයුතු කරනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. තව කෙනෙක්ගේ හිත සැඩ බවට පත් කරනවා කියලා කියන්නේ පරුස වචන කියන්නේ. ඒ හිංගි හිංසා කරන එක. බොරු කියනවා, කේලම් කියනවා. ඔය හැම දෙයකින්ම අනිමිනිසුන්ට ගිනි දෙන වැඩ පිළිලක් තමයි ඔය කරන්නේ. එහෙනම් තමන්ගේ ජීවිත අත්දැකීම් වලින් තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන්ගේ සීලයේ තරම කොච්චරද කියලා. තමන්ටම වටහා ගන්න පුළුවන් තමන් සීල පාරමිතාව පුරන්න ඕනේද නැද්ද කියලා. මේක පාරමිතාවක් විදිහට කඩ කරන්නේ නැතුව පූර්ණේ කරගන්න කරගන්නේ නැතුව ඔය කියන දේවල් බණ ටිකක් අහපු ගමන්ම දුරු වෙනවද කියලා කල්පනා කරලා බලන්න. දැන් ඔබ මිතුවක්කල් බණ අහන්නේ නැතිනේ නිදින දිනපතා බණ අහනයි නะ. අඩුපාඩු ඩොක් ගාලා සංහිඳුනද කියලා කල්පනා කරලා බලන්න. මිතුවක්කල් අහපු බණ නිසා තමන්ගේ මොනවා හරි ඔය කියන දස අකුසලයෙන් කොලසක් හරි වෙනුනාද කියලා කල්පනා කරලා බලන්න. තාමත් ඒ දස අකුසලයන් තමන් අතින් නිතර නිතර සිද්ධ වෙනවද කියලා බලන්න. එහෙම තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් තමන්ටම තේරුම් ගන්න පුළුවන් සීල පාරමිතාව තමන්ට කොච්චර වැදගත් එකක්ද කියලා. සීල පාරමිතාව පුරන්නේ නැතුව අනිත් දේවල් අනිත් කටයුතු කරන්නත් බෑනේ බින්දු. දසාකුසලයේ කර කර පුළුවන් නේ අනික් කියව කරන්න. අනිත් ඒවා කොහෙද කරන්නේ? අනික් ಗುಣධර්මයන් කොහොමද ඇති කරගන්නේ? එකක්ක් කරන්න වෙන්නේ. තව ජාතක කතාවක් තියෙනවා. ධර්ම දේව පුත්‍ර ජාතකය කියලා. දැන් මේ ජාතක කතාවල සීල පාරමිතාව ප්‍රධාන කරලා කතා කරලා තියෙනවා. නමුත් මේ ඇතුලේ වීරය දානෙ මෙත්තාව ආදී වශයෙන් ওই කියන කාරණා අදිස්ථානෙ ওই කියන කරුණු කාරණාත් තියෙනවා. නමුත් මතු කරලා දීලා පෙන්වලා දීලා තියෙනවා සීල පාරමිතාව ගැන. ඔබ මේව තේරුම් ගන්න. බොහෝ පින්කම් කරපු එක කෙනෙක් මොසෙක් දේව පුත්‍රෙක් වෙලා උපදිනවා. එයාගේ නම තමයි ධර්ම දේව පුත්‍ර. මේක නා මොකද කරන්නේ? පොය දවසට එහෙම බලනවා. මිනිස්සු මොනවද කරන්නේ කියලා. මිනිස්සු සීල් සමාදන් වෙනවද බලනවා. අන් වැඩි හිටියන්ට ගරු කරනවද කියලා බලනවා. ඈ ඔය වැඩි හිටියන්ට ගරු කිරීමේම ශීලාදී ගුණධර්මයන් පුරන උතුමන්ගේ ලක්ෂණ. එයයි ඔය දේවලුත් කරනවා. මොකද චාරිත්‍ර සීල වාරිත්‍ර සීල ආදී වශයෙන් ඕවක් වෙන්වෙන් වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. අන්‍යයන්ට ගරු කරන එක, අන්‍යයන්ට උදව් කරන එක, වැඩිහිටියන්ට ගරු කරන එක, අම්මා තාත්තට සැලකෙන එක. ඕවත් ඔය කියන චාරිත්‍ර වාරිත්‍ර සීල වලට අයිති වෙන දේවල්. ඉතින් මේ ධර්ම දේව පුත්‍ර කියන දෙවියා ඔය විදිහට හොයලා බලලා මොකද කරන්නේ? තමන්ගේ පිරිසත් එකතු කරගෙන එයා තැනින් තැනට කිය කියා යනවා අන්න අයට උදව් කරන්න, මේවා සමාදන් වෙන්න, දෙමව්පියන්ට සලකන්න, අන්න අයට ගරු කරන්න, උදව් කරන්න, දන් දෙන්න ආදී වශයෙන් මේ පින්දහම් කරගෙන ගුණධර්ම පුරාගෙන යන වැඩපිළිවෙලක් ගැන හැම කෙනාටම දහම් ගෝසාව පතුරුගෙන යනවා. සීලාදී ගුණධර්මයන් පුරන්න කියලා දෙනවා. තැනින් තැනට තමන්ගේ පිරිවර සේනාවත් එක්ක ඔන්න ඔය විදිහට ගිහිල්ලා යහපත් ගුණධර්මයන් ප්‍රචාරය කරනවා. ඒව ඇති කරගන්න කියලා දෙනවා. ඔය කාලෙදිම අධර්ම දේව පුත්‍ර කියලා කෙනෙකුත් පහළ වෙනවා. ඒක නා මොකද කරන්නේ? ඒක නා කියනවා මේ වස්තු භෝගයිද උඹලට? මොනවා කරක් කමන්නේ, ඒවා උඹල ළඟම තියාගන්න ඕනේ, උඹලා අයිති කරගන්න ඕනේ ඒවා. අත්තු මරලා හරි හොරගම් කරලා හරි මොනවා හරි කළා. බොරු කේලම් පරුසදෙන කියලා හරි කමන්නේ. ඒ දේවල් උඹල ළඟම අයිති කරගෙන තියාගන්න ඕනේ. ඒවන් තමයි උඹලට යහපත වෙන්නේ කියලා අධර්මීය පතුරුන් දෙවි කෙනෙකුත් ඉන්නවා. එයාටත් පිරිවර සේනාවකුත් ඉන්නවා. මේ දෙන්න තම තමන්ගේ හරියට අර කරත් එක දෙපැත්තේ තියෙන රෝද දෙක වගේ එක්කෙනෙක් ඒ පැත්තෙන් ධර්මයව පුරනවා, මේ කෙනා මේ පැත්තෙන් අධර්මයව පුරනවා. ඔහොම කටයුතු කරගෙන යනකොට දවසක් මේ දෙන්න දිව්‍ය රතෝලෙන් ගමන් කරනකොට මුහුණට මුහුණ හම්බ වෙනවා. ඒ වෙලාවේදී මේ අහනවා ධර්ම දේව පුත්‍රයාගේ පිරිසයි අධර්ම දේව පුත්‍රයාගේ පිරිසයි එකට එකතු වෙලා ප්‍රශ්නාන උඹලා කාගේ කට්ටියද? දොර මේගොල්ලෝ කියන අපි ධර්ම දේව පුත්‍රයාගේ අය, අනිත් අය කියන අපි අධර්ම දේව පුත්‍රයාගේ අය. ඊයර අධර්ම දේව පුත්‍රයා කියන එනම් අපිට මාර්ගයේ ඉඩ දෙන්න කියලා. අපිට පාරේ දෙන ඕගොල්ලෝ අයින් වෙන්න. ධර්මදේව පුත්‍රයා කියනවා එහෙම කරන්න බෑ. එහෙම කරලා හරියන්නේ නැහැ. අපි බොහෝ මිනිසුන්ට යහපත කරන අය. අපි සීලාදී ගුණධර්මයන් පුරන්න කියලා දෙන අය. ඔබ එහෙම කෙනෙක් නෙමෙයි. ඔබ අධර්මයේ වතුරන කෙනෙක්. එහෙනම් ඔබ පාරෙන් ඉවත් වෙන්න අපිට යන්න ඉඩ දෙන්න කියලා. ඉතින් ওই විදියට බහින් බස් වෙනවා. බොහෝ කර්ම කාරණා පැහැදිලි කරලා දෙනවා මේ ධර්ම දේව පුත්‍රයා. නමුත් අහන්නේ නැහැ. මං එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මම බොහොම බල සම්පන්න කෙනෙක්. මං කිසිම කෙනෙකුට බය වෙන්නේ නැහැ. එහෙම කියනවා අර අධර්ම දේව පුත්‍රයා. පස්සේ මේ ධර්ම දේව පුත්‍රයා කරුණු තේරුම් කරන්න උත්සාහ කරාට හරියන්නේ නැහැ. ඒක තේරුම් ගන්නවා. නම් මාර්ගයෙන් අයින් වෙනවා. ඒ මේ අධර්ම දේව පුත්‍රයාට තියෙන බයකට එහෙම නෙමෙයි. මොකද මහා බලපරාක්‍රමයක් තිබුණා මේ ධර්ම දේව පුත්‍රයාට. බොහෝ පුණ්‍ය ඉර්ධියක් තිබුණා. අර අධර්ම දේව පුත්‍රයාව එක අසුරකින් විනාශ කරලා දාන්න පුළුවන් කම තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. මොකද තමන්ගේ සීල ගුණයට ඒක වටින්නේ නැහැ කියන තේරුම් ගන්නවා. එහෙම අවඩක් කරොත් එහෙම මේ නීච පුද්ගලයාට මම ඒ විදිහේ අවඩක් කරොත් එහෙම මමත් බාලයෙක් වෙනවා. මගේ සීලය අපිරිසුදු වෙනවා. අන්න ඒක නිසා අර සීලය කඩ කරගන්නේ නැතුවම තව කෙනෙකුට දුකක් කර දෙයක් හිංගියක් හිංසාවක් කරන මට්ටමක දෙයක්වත් හිතන්නේ නැහැ. ඒ නිසා මාර්ගයේ ඉඩ දෙනවා. ඒ මාර්ගයේ ඉඩ දුන්නට පස්සේ අර අධර්ම දේව පුත්‍රයාට ඒක දරා ගන්න බැරි වෙනවා. එයා යානාවෙන් ඔළුව උඩුකුරු යටකුරු අතර හැරිලා එහෙමම පහළට වැටෙනවා. ඒ පහළට වැටෙනකොට මහ පොළොව ඉවර වෙලා කෙලින්ම අවිතීර තමයි ඇදගෙන යන්නේ. ඒක අවුරුත් නෙමෙයි. දේවදත්තරුන් තමයි ඒ අධර්ම දේව පුත්‍රයා වෙලා හිටියේ. එයාගේ දේවදත්තරගේ පිරිස තමයි අධර්ම දේව පුත්‍රයාගේ පිරිස වෙලා හිටියේ. ධර්ම දේව පුත්‍රයා වෙලා හිටියේ ලෝකනාථ බුදුරජාණන් වහන්සේ. ධර්ම දේව පුත්‍රයාගේ පිරිස වෙලා හිටියේ බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිසමයි. එහෙනම් හොඳට තේරුම් ගන්න. තමන්ට බලපරාක්‍රමයේ තිබිලත් තව කෙනෙකුට අවඩ කළේ නැහැ. බලපුරුංකාරකම තිබුණත් තව කෙනෙකුට හිංගි හිංසා කළේ නැහැ. තමන්ව ගහන්න මරන්න ආවත් තවට අවඩ කරන්න ආවත් ඒ අයට අවඩක් කළේ නැහැ. තමන්ගේ සීලයට බිඳු මාත්‍රයකවත් පරුද්දක් ඇති කරගත්තේ නැහැ. ඔබටත් ඇති බලපරාක්‍රමයන් තමන් ආයතනයක ප්‍රධානීක් වෙන්න ඇති. තමන් ගෙදර වැඩිහිටියා වෙන්න ඇති. තමන් ඉස්කෝලේක ගුරුවරයෙක් වෙන්න ඇති. ප්‍රින්සිපල් කෙනෙක් වෙන්න ඇති. ඉස්පිරිතාලේක නම් ලොකු දොස්තර කෙනෙක් වෙන්න ඇති. ආයතනේ නම් ආයතනික සුපර්වයිසර් කෙනෙක්, එහෙම නැත්නම් මැනේජර් කෙනෙක්, ආයතන ප්‍රධානියෙක් වෙන්න ඇති. එහෙනම් තමන්ට බලපරාක්‍රමයේ තියෙනවා. එහෙම නැත්නම් දේශපාලනය කරන මැති අමතුවරයෙක් ආදී වශයෙන් බලපරාක්‍රමයේ තියෙනවා. යම් යම් තීන්දුව තීරණ ගන්න, යම් යම් දේවල් කරන්න කියන. ඔබ බලන්න ඔබ ඉදිරියට එන අයට ඔබ ඔබගේ බලපරාක්‍රමයේ පාවිච්චි කළා හිත රිදවනවද කියලා. මෙහෙමයි දැන් යම් නීති සම්ප්‍රදායකට අනුව කටයුතු කරන්නත් තියෙනවා. ඉතින් රටේ ආයතනවල වැඩ කරනවා නම් ඒ ආයතනයේ යම් නීති සම්ප්‍රදායක් තියෙනවා. ඒ අනුකූලව කටයුතු කරන්නත් ඕනේ. නම් මේ කියන්නේ නීතියට අනුව කටයුතු කරන එක ගැන නෙමෙයි. එහෙම කටයුතු කරන ඒ නීතියට අනුව කටයුතු කරන වෙලාවේ තමන්ගේ හිත ගැන බලන්නත් එක. තමන්ගේ නීතිය ක්‍රියාත්මක කරන්නේ මහා ද්වේෂ හිතකින් නම් තොට හෙන ගහපන් කියලා නම් ඔබට හොඳ වැඩක් කරන්න ඕනේ කියලා නම් ඒ ආයතනයේ තියෙන නීතියම මේ ක්‍රියාත්මක කරන්න. අපි හිතමු ආයතනයක තියෙන හොරගම් කරන්න බෑ. හොරගම් කරව රස්සාවෙන් අයින් කරන්න ඕනේ. දැන් ඔබ ආයතනයේ ප්‍රධානියා. ඔබ මොකද කරන්නේ? මේ කෙනෙක් හොරගම් කළා හු වෙනවා. මොකද කරන්නේ? මුං කාලකන්නේ හොරු. එවලෙම අස්වීමේ ලියුම දීලා යන්න කියනවා. මම කියන්නේ ඒ මනුස්සයා තියාගන්න කියලා නෙමෙයි. ආයතනේ ගැලපෙන්නේ නැත්නම් අයින් කරන්න කියලා ආයතනේම හදාගත්තු යම් නීති පද්ධතියක් තියෙනවනම් ඒව ක්‍රියාත්මක කරන්න. නමුත් ඔබේ හිත අපිරිසිදු කරගන්න එපා. දේශ හිත නගන්න එපා. පුළුවන් නම් ඒ මනුස්සයාට තව කරුණු තේරුම් කරලා දෙනවා. ඔය විදිහට කරන්න එපා. මේ විදිහට ආවඩ සිද්ධ වෙනවා. ඒව තේරුම් කරලා දෙනවා. බෝධිසත්වයෝ දසරාජ ධර්මයෙන් මේ රාජ්‍ය කරන හැටි දේශනා කරේ. දහම් දේශේ. දේශිතක් ඇති කරගත්තේ නෑ. තමන්ට වැඩ කරන්න ආවයි කියලා, තමන් වල්ලගත්තයි කියලා. ඕව තමයි මේ ජාතක කතාවෙන් තේරුම් ගන්න තියෙන්නේ. තමන්ගේ පිරිසිදුකම නැති කරගන්න එපා. තමන්ගේ පිරිසිදු සීලය කඩ කරගන්න එපා. එහෙම සීලයක් තියෙනවා නම් සීලයක් නැත්නම් එහෙම සීලයක් ඇති කරගන්න උත්සාහ කරන්න. එහෙනම් ඔන්න ඔය විදිහට සීලාදී ගුණධර්මයන් පුරුදු හැටි ඔබට ජාතක කතා බොහෝ ප්‍රමාණයකින් දැනගන්න පුළුවන්. මම හිතන්නේ ජාතක කතා 10ක් විතර තියෙනවා සීල පාරමිතාව ගැන. අවසාන වශයෙන් තව එක ජාතක කතාවක් ගැන කියන්න. එක එක රාජ්‍යයක මහරජතුමාට දාව පුතෙක් විදිහට උපදිනවා. එක පුත් කුමාරයෙක් උපදිනවා. එයාගේ නම අලින සත්තු. අලින සන්තු. ඉතින් මේ කුමාරයා වැඩිමහල් වියටපත් වෙලා බොහෝම රාජ්‍ය කරන ආකාරයන් ධර්මයන් ඉගෙනගෙන තරුණියට එළඹෙලා ඉන්නවා. ඒ කාලේ මේ පියරතුමා යනවා මුවදඩෙමේ. මේ මුවදඩෙමේ යනකොට මේ සේනාවත් අරගෙන ගිහිල්ලා මුවදඩෙමේ යනකොට රජතුමා අනක් පනවනවා. කවුරු හරි මේ මුවාට යන්න ඇරියොත් එහෙම කාලඟින්ද ඒ මුවා පැනලා ගියේ. ඒ කෙනාට දඩ නියම කරනවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? මේ කට්ටිය දැන් ගෝසා කරනකොට මේ එක මුවෙක් රජතුමා ළඟින්ම පැනලා යනවා. දැන් රාජපුරුෂය ආදී ඒ කට්ටිය මොකද කරන්නේ? අර රාජතුමාට හිනා වෙනවා. රජතුමා මොකද කරන්නේ? දැන් බොහොම අපහසයක් සිද්ධ වුණේ. ඒක නිසා මොකද කරන්නේ? මේ මුවාව කොහොම හරි අල්ල ගන්න ඕනේ කියලා හිතාගෙන මුවා පස්සේ ලුහු බඳිනවා. මුවා පස්සේ ලුහු බඳලා කොහොම හරි දුර ඈතට යනකම් ලුහු බඳලා කොහොම හරි මේ මුවාව අල්ල ගන්නවා. මේ මුවා විදලා විදිනවා මේ මුවාට. මස් වලින් ඇති වැඩකුත් නැහැ. හැබැයි දාලා යන්න බෑ. මොකද මේ මුවාව අල්ල ගත්තයි කියලා අනික් කටියට පෙන්වන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? මේ මුවාගේ මස් ටික අරගෙන යනවා. අරගෙන යනකොට මගදී බොහොම විඩාව නිසා ඒක ගහක් මුල නතර වෙනවා. නතරලා පොඩ්ඩක් විඩා සංසිඳුණා එලා එනකොට මේ රජතුමාව අල්ලගන්නවා එක යක්ෂයෙක්. ඒ යක්ෂයා මේ රජතුමාගේ සහෝදරයා. කුඩා කාලයේදී පුංචිම කාලයේදී එක යක්ෂණියක් තමයි මේ දරුවා උපන් ගමන් මල්ලගෙන යන්නේ. තවත් කුමාරව තවත් පුංචි දරුවන් එක්ක. දරුවෝ තුන්දෙනෙක්. දරුවෝ දෙන්නෙක්ව මේ යක්ෂණිය කාලා දානවා. අනිත් කුමාරයා අම්මා කියලා හිතාගෙන මේ යක්ෂණියගේ කිරිබොන කිරිබොන උත්සාහ කරනවා. එතකොට මේ යක්ෂණියට දරු සෙනෙහස ඇති වෙලා මේ කුමාරයාව හදා ගන්නවා. මේ දරුවව හදා ගන්නවා. ඉතින් මිනිමස් ගෙනල්ලා කවලා පොවලා තමයි මේ දරුවව හදාගන්නේ. බොහොම විරූපී ඇඳුමක්වත් නැති විරූපී විදිහට තමයි දැන් මේ 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 දරුවා හැදී වැඩින්නේ. ඉතියේ යක්ෂණිය මේ දරුවට ගොදුරු හොයාගෙන යන හැටි කියලා දෙනවා. උගන්වනවා. උගන්වලා අතුරුදහන් වෙන්න ඖෂධ වට්ටෝරුවක් දෙනවා. මේ ඖෂධ බිව්වාම පානය කරාම හෝ නැගී ගත්තාම හෝ එයා අතුරුදහන් වෙන්න පුළුවන්. නොපෙනී යන්න පුළුවන්. ඒව පවා කියලා දෙනවා. මේ කාලයක් වැයමින් මේ යක්ෂණිය මැරෙනවා. දැන් මෙයා තමයි තනියම මේ මිනිමක් කාලා ජීවත් වෙන්නේ. බොහොම කාලයක් යනකොට මුදෙන්නේ අර අතුරුදහන් වෙන බහිත්තතු මෙයා අතින් නැති වෙනවා. දැන් අතුරුදහන් වෙලා මේ වැඩ කරන්න බෑ. පිනිපිනීම තමයි මිනිම රාගෙන කන්න වෙන්නේ. දොන්න අවස්ථාවක තමයි මේ රජතුමා ආහු වෙන්නේ. රජතුමා අතින් අල්ල ගන්නවා. රජතුමා බය වෙනවා. බොහොම බයටපත් වෙනවා. බීතියටපත් වෙලා. ගල් ගැහෙනවා. පස්සේ ආයි සිහියලවගෙන මම මේ මුව මස් ටික මෙයාට දෙනවා. දීලා මම බේරනවා කියලා හිතාගෙන මේ යක්ෂයාට කියනවා මම මේ මාව ඇතහැරලා මේ මුව මස් ටික ගනින් කියලා. යක්ෂයා කියනවා ඔබ මට අයිති දේවල් මටම විකුණනවාද කියලා අහනවා. නිමාරියන්නේ මම ඉස්සෙල්ලා බෝව මරාගෙන කාලා ඊට පස්සේ මසුත් කනවා කියලා කියනවා. රජතුමා බොහොම සත්‍යයක පිහිටපු කෙනෙක්. රජතුමා මුව දඩේ මේ ඉන්න කලින් පිටත් වෙන්න කලින් එක බමුණෙක් කියනවා. එක තාපසයෙක් කියනවා රජවාසලට. ඇවිල්ලා ගාථා පද දේශනා කරන්න තමයි මේ තාපසයා ඉන්නේ. නමුත් රජතුමා දැන් මුව දඩේ මේ යන නිසා රජතුමා කියනවා මම ගිහින් එනකන් ඉන්න. ඇවිල්ලා මම ඔබට අවශ්‍ය පිරිකර තෑගි භෝග ආදී වශයෙන් දෙන්නම් කියලා. එහෙම පොරොන්දුවක් වෙලා තමයි එන්නේ. මේ පොරොන්දුව මතක් කළා මේ රජතුමා හිතනවා මම දැන් පොරොන්දුවක් වෙලා තිනවා ඒක ඉෂ්ට කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ යක්ෂයාට කියලා ගිහින් එන්න පුළුවන්ද කියලා අහන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ රජතුමා යක්ෂයාගෙන් අහනවා මම මෙහෙම පොරොන්දුවක් වුණා. ඔබ මාව අදට අතහරිනවා නම් මං ගිහින් ඒ පොරොන්දුව ඉෂ්ට කරලා එන්නම් කියලා. ඊට පස්සේ යක්ෂයා කියනවා ඔබ ඇත්තටම සත්‍ය පිහිටපු කෙනෙක් නම් ඔබ මෙතනට එන්න ඕනේ කියලා මේ රජතුමා අතහරිනවා. එයාත් හරියට පස්සේ රජතුමා ගිහිල්ලා මොකද කරන්නේ? අර බමුණන් මේ තාපසවරුන්වත් මුණ ගැහිලා එයාගේ ගාථා ධර්මයන් අහලා එයාට තෑගි භෝග දීලා පිරිකර දීලා එයාවත් පිටත් කළා. තමන්ගේ පුතාව පුතාට කතා කරලා එච්ච සිද්ධිය කියනවා. එච්ච සිද්ධිය කියලා මම දැන් යනවා පුතා මෙන්න එහෙම මේ දසරාජ ධර්මයන්ගෙන් බොහොම දැහැමි ගුණ ඇතුව මේ රාජ්‍ය පාලනය කරන්නයි කියලා දෙනවා. උදාහරණ ඇයි කියලා. ඊට පස්සේ කියනවා මම මෙහෙම පොරොන්දුවක් වුණා මෙහෙම යක්ෂයෙක්ට මම දැන් යන්න මට දැන් ඒ යක්ෂයාට වචනයක් දීලා තියෙනවා. මම ඒක නිසා යන්න ඕනේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ රජතුමා යන්න හදනකොට පුතා වළක්වනවා. එහෙම බෑ ඔබතුමා මෙහෙ ඉන්න. මම එන්න. මම යන්න. ඊට පස්සේ පිය රජතුමා කියනවා නෑ නෑ පුතා යනවනම් මාත් එනවා. ඊට පස්සේ පුතා කියනවා දෙන්නම ගියොත් දෙන්නම නැසෙනවා. ඒක නිසා පියරතුමා ඉන්න මම යන්නම් කියලා. තාත්තගෙන් උමි මව් දෙමව්පියන්ගෙන් ඔක්කොගෙම ආශිර්වාදය අරගෙන කඩදුණුත් අරගෙන පියරතුමා කියපු මං සලසුණු ඔස්සේ මේ කුමාරයා මොකද කරන්නේ? අර යක්ෂයා ඉන්න තැනට යනවා. යක්ෂයා ඉන්න තැන කිතුනේ යක්ෂයා ගහ උඩ වෙලා බලාගෙන ඉන්නේ. දකින්න දුර තියාම එනවා. මුහුණු වරින් අඳුර ගන්නවා මේ නම් අර ගිය රජතුමාගේ පිය මේ පුත් කුමාරයා තමයි මේ එන්නේ කියලා. එහෙම කියලා බිමට බහැලා බලාගෙන ඉන්නවා එනකල් ළඟට. දැන් මේ කුමාරයා බොහොම සීලාදී ගුණධර්මයන් වලින් හැවි කෙනෙක්. ඒක නම් මොකද කරන්නේ? මේ කුමාරයා මොකද කරන්නේ? තමන්ගේ සීලිය කඩවේයයි කියලා හිතලා දුනුදී ඔක්කොම බිමර දානවා. ඇයි මේ යක්ෂයාත් ඇතිගනී බය වෙයි කියලා. ඒ මට්ටමටවත් කෙනෙක් හිතරේ දවන්නේ නැහැ. මොකද දැන් පොරොන්දු වෙලා ඉවරයි. පොරොන්දුවක් රකින්නයි මේ යන්නේ. ජීවිතේ පුදන්න මේ යන්නේ. පොරොන්දු වෙලා ඉවරයි නම් ආයේ ඒකට වාද කරලා වැඩක් නැහැ. ඊට පස්සේ යක්ෂයාට ගිහින් කියනවා. යක්ෂයා අහනවා දන්නේ නැහැ වගේ. ඔබ කවුද? ඊට පස්සේ කියනවා මම මෙහෙමයි. මෙන්න එහෙම පොරොන්දුවක් වුණා මගේ පියරදුනා මම ඒ වෙනුවට යාව කියලා. යක්ෂයා හොඳට බලනවා කිසිම බියක් තැතිගැම්මක් නැහැ පේන තෙක්මාන කිව්වා. බොහොම වීරයෙක් වගේ මහ වීරයෙක් වගේ ළඟ ඇහිලා ඉන්නේ. ඊට පස්සේ කියනවා යක්ෂයා කල්පනා කරනවා මේ මිනිස්සයා මේ මිනිස්සයාව නම් ආහාරයට අරගෙන හරියන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඒ පාර මොකද කරන්නේ? යක්ෂයා මෙයාව පරික්ෂා කරනවා. බෝසත්යන් වහන්සේව පරික්ෂාවට ලක් කරන්න හදනවා. කොහොමද? ඊට පස්සේ කියනවා මට උඹ ආහාර ගන්නම් අලු නැති ගිනි ගොඩක් ගහන්න ඕන. ඒ කියන්නේ දර ඇවුලුනහම රතු පාට විතරක් තියෙන අලු තියෙන්නේ නැති වෙන්නේ. ඉතින් බොහොම අරටු වලින් බොහොම අරටුවක් තියෙන දර අරගෙන ඇහිලා ගිනි ගොඩක් ගහන්න කියලා කියනවා. රාජකුමාරයා මොකද කරන්නේ? කැලේට ගිහිල්ලා දර හොයාගෙන ඇහිලා ඒ විදිහටම ගිනි ගොඩක් ගහනවා. ගහලා කියනවා දැන් හරි මාව හොඳට මේ ගිනි ගොඩේට දාලා හොඳට පිලිස්සුනාට පස්සේ මාව ආහාරයට ගන්න කියලා. එහෙම කියනවා. යක්ෂයා තවත් කල්පනාමින් බලනවා. මේ පරහන මොකද මේ බලන්නේ? මගෙන් වැරද්දක්වත් වුණාද? මං කියපු දේවල් හරියට කරේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ යක්ෂයා තේරුම් ගන්නවා මේ නම් එසේ මෙසේ පුරුෂයෙක් නෙමෙයි. මම මුව ගැවුත් එහෙම මගේ ඔළුව හත් කාලකට පැලේ. ඒක නිසා අතාරිනවා. කියනවා නුඹ මහා වීරෙක්. නුඹ කොහොමද එහෙම උනේ? බයයි බය නැතු උනේ. ඊට පස්සේ කියනවා තමන්ගේ සීලය ගුණය ගැන කියන. මගේ සීලය මම බිඳු මාත්‍රයක්වත් මම කඩ කරගත්තේ නැහැ. උඹ කෙරෙහි මම දේශ කරේ නැහැ. මාව කන්න නැත්තම් ඇයි මට ගිනි ගොඩක් ගහන්න කිව්වේ? නෑ මං එහෙම කරේ උඹ පරිස්සම් කරලා බලන්නයි කියලා කියනවා. ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේ කියනවා මාව පරිස්සම් කරන්න මේ ලෝකේ කවුරුත් නැහැ. මාව පරිස්සම්වට ලක් කරන්න සක්‍ර දෙවියන්ටත් බැරි වුණා. සසදාතකේ ගැන කිව්වා. ආයි කියලා ගින්නට පැන. චක්‍රදේවි ආයි පරිස්සාවට ලක් කරා. එහෙනම් මගේ සීලේ අන්න එහෙම බොහොම පිරිසුදු සීලයක් තියෙන. ඒක පරිස්සාවට ලක් කරන්න පුළුවන් කියන්නේ මේ ලෝකේ නෑ. එහෙම කියලා බොහොම දැහැමි කතා කියලා දෙනවා මේ යක්ෂයාට. රාජකුමාරයා තවදුරටත් කල්පනා කරලා බලනවා මේ යක්ෂයෙද්ද ඇත්තටම කියලා. බලනකොට තේරුම් ගන්නවා යක්ෂයන්ගේ ඇස් පිල්ලම් ගහන්නේ නැහැ. ඇස් දෙක රතුයි. එවනැල්ල පේන්නේ නැහැ. ඔය ඔක්කොම කරුණු කාරණා බලනකොට තේරුම් ගන්නවා මේ ඉන්නේ මිනිස්සේ. එහෙම තේරුම් අරගෙන එක මහා බල සම්බන්ධ තාපසේක් ළඟට එක්කගෙන යනවා. එකගෙන ගිහිල්ලා එකගෙන යනකොට මෙයාගෙන යහන්න යන්නේ. මගේ එනවා දෙන්නම දැකලා තාත්තයි පුතයි කොහෙද යන්නේ කියලා අහනවා. ඒ වාර විස්තර කතාව කියනවා. මේ ඉන්නේ මේ තාත්තගේ වැඩිමහල් සහෝදරයා. ඒ කියන්නේ මහප්පා. එහෙම විතර කතාව කියනවා. මෙයා මෙයා මේ මේ කියන දේවල් තේරුම් අරගෙන ඊට පස්සේ මේ කුමාරයා මොකද කරන්නේ? මේ මේ යක්ෂයාට ආරාධනා කරනවා. තමන් එක එන්න ඇවිල්ලා රාජ්‍ය පාලනය කරන්න කියලා. ඊට පස්සේ මේ යක්ෂයා කරුණු කාරණා තේරුම් අරගෙන මට රාජ්‍යයෙන් ඇති වැඩක් නැහැ. මම පැවිදි වෙනවා කියලා හිතාගෙන තාපස ජීවිතයක් ගත කරනවා. පැවිදි ජීවිතයක් ගත කරන්න තීරණය කරනවා. ඉතින් මේ කුමාරයා නැවත ගිහිල්ලා පියරතුමාටත් මේ සිවිත් විස්තර තේරුම් කියලා ඔය දේ කරුණු කාරණා කියලා රජතුමාත් ඇහිලා ආරාධනා කරනවා. නමුත් එයා කියනවා පැවිද්ද මට හොඳයි කියලා. එහෙනම් ඇවිල්ලා ඒ කෙනාට ළඟ උයනක ආවාසයක් ආදී වශයෙන් සලකලා ගොදුරු ගමකුත් හදලා දීලා ඔය දේට අප උපස්ථාන කරනවා. ඔන්න ඔය විදිහට තමන්ගේ ජීවිතේ පවා කැප කරලා සීලාදී ගුණධර්මයන් පුරපු ජාතක කතාවක් තමයි තියෙන්නේ. ඉතින් ඔබ තේරුම් ගන්න වින්නතුනි, දස අකුසලයේ කරන කෙනෙක් නම් ඔය තරම් සීලාදී ගුණයක් පතුරවන්න බෑ. එහෙනම් දස අකුසලෙන් වෙන් වෙලා කටයුතු කරන බවට අදිස්ථාන කරගෙන හැකි උපරිමයෙන් සීල පාරමිතාව පුරන්න ඔබ උත්සාහවත් වෙන්න. ඔය විදිහට තමයි සීල පාරමිතාව පුරන්න තියෙන්නේ. එහෙනම් ඔබ මම විශ්වාස කරනවා ඔබ සීල පාරමිතාව ගැන බොහෝ දේවල් දැන කියා ගන්නට ඇති කියලා. දැන ගියාගත්තට විතරක් මදි පිංගුතුනි, මේ දේවල් ප්‍රයෝජනෙට ගන්න, තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න. මොකද සීල පාරමිතාව නැතුව ඉදිරි ගමන යන්න බෑ. අනික් දේවල් යන්න කරන්න බෑ. වෙන ගුණධර්මයන් වල පිහිටන්න බෑ. ලෝක සත්‍යයට යහපත කිරීම තුළ තමයි ගුණධර්මයන් සැපිරෙන්නේ. ඉතින් අං දස අකුසලයන් කරන කෙනෙක් විදිහට ලෝක සත්‍යයට අවඩා සාධාරණකම් කරන්නේ. එහෙනම් ගුණධර්ම ගැන මොන කතාවද? අද මේ කාලේ ඔබගේ සීලය පරීක්ෂා කරන්න හොඳ කාලයක්. බඩු මිල වැඩි, ගෑස් නැහැ, තෙල් නැහැ, තෙල් පෝලිම් වල ඉන්න ඕනේ, ගෑස් පෝලිමේ ඉන්න ඕනේ. පෝලිම පොඩ්ඩක් පැන්නහම කෙනෙක් ඔබේ සීලය පරීක්ෂාවට ලක් කරගන්න පුළුවන්. ගෑස් පෝලිමේ ඉන්නකොට ඉස්සරහන් ගෑස් ටැංකියක් ගෙන වෙන කෙනෙක් ගෙනලා තිබ්බොත් එහෙනම් තමන්ට තෙල් හම්බෙන්න ඕන මෙන්න තියෙද්දි තෙල් ඉවරයි කිව්වහම, අද නෑ හෙට එන්න කියලා කිව්වහම, ගෙදර උයා පිහා ගන්න මේ ගෑස් නැති වුණහම, තෙල් නැතුව වාහනේ මග නතර වුණහම, ඔබ බලන්න ඔබේ සීලය කොච්චර බලවත්ද කියලා. ඔබේ හිතට සිසිලසක්ද ඔය සීලය ගෙනල්ලා සීලය නිසා සිසිලසක් දැනෙනවද කියලා. එහෙම නැත්තම් බොහොම සීල් කල්පනාවෙන් ඒ සිසිල රඳා පවත්ව ගන්න, ඒ සීලය ආරක්ෂා කරගන්න උත්සාහ ගන්න ඕන. එහෙම නැත්තම් එහෙම කිපිලා රටටයි ආණ්ඩුවටයි නටපාලනය කරන නැත්තන්ටයි, තෙල් පෝලිමේ ඉන්න මිනිසුන්ටයි, ගෑස් පෝලිමේ ඉන්න මිනිසුන්ටයි, ඔය හැම කෙනාටම දෙස් දෙවුල් දිය තියා සාප කර කර හැම කෙනාටම බැන වැද වැද බොහෝම අපිරිසිදු හිත් පරම්පරාවක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සියලු සත්වයෝ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන්, මෙත්තාවෙන්, කරුණාවෙන් සීලාදී ගුණධර්මයන් පූර්ණ කරගන්නත් පුළුවන්. ඔබ තීරණය කරන්න මොන දුෂ්කරතායන් ආවත් ඔබ මොකද්ද කරන්නේ කියලා. සීලාදී ගුණධර්මයන් පුරාගෙන ඉදිරියට යනවද? එහෙම නැත්නම් ඒ පිරිසුදු සීලය ආරක්ෂා කරගන්නේ නැතුව දසා කුසලයට නැඹුරු වෙලා අපායගාමී වෙනවද කියන එක ඔබ අතේ තියෙන තීරණයක්. ඒක ඔබ තීරණය කරන්න. අපිට පුළුවන් කරුණු කාරණා තේරුම් කරලා දෙන්න පමණයි. එහෙනම් පින්වතුනි සීල පාරමිතාව ගැන බොහෝ දේවල් සාකච්ඡා කළා, බොහෝ දේවල් කියන්නට ලැබුණා. මේ අසු දේවල් වලින් යමකගේ හිත සීල පාරමිතාව පුරන්න යම් ආකාරයකට හෝ කැමැත්තක් ඇති වෙනවා නම්, යම් අදිස්ථානයක් ගන්නවා නම්, අපේ මේ උත්සාහය යම් ප්‍රමාණයකට හෝ සාර්ථක වුණා කියලා අපිට සතුට වෙන්න පුළුවන්. එහෙනම් මේ විදිහට ඔය විදිහට අපි අද දේශනාව හමාර කරමු. අපි ඊළඟ සතියේදී නෙක්ඛම්ම පාරමිතාව ගැන සාකච්ඡා කරමු. හොඳයි පින්තුනි, එහෙනම් දේශනාව හමාර කිරීමට ප්‍රතිවෙන් සියලු ලෝක සත්ත්වයන්ටම කෙටි පුණ්‍ය ආනුමෝදනාවක් සිදු කරලා අපි දේශනාව හමාර කරමු. හොඳයි පින්තුනි, එහෙනම් මොහොතක් සීපත් කරගන්න. බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා, සද්ධර්මයේ දේශනා කරන්ට යෙදিলা, සද්ධර්මයේ සාකච්ඡා කරලා, සද්ධර්මයේ මනසිකාර කරලා නගාගත්තා වූ මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් සියලු ලෝක සියලු සත්ත්වයන්ටම අනුමෝදන් කරමු. පළමු කොටම පිංවිතුනි, පළමු කොටම පිංවිතුනි සීපත් කරගන්න. මහත් වූ අදිෂ්ඨානයෙන් වීර්යයෙන් මේ නිවන සාක්ෂාත් කරගන්නවා කියලා හිතාගෙන අප කැප වෙලා කටයුතු කරන්නා වූ යම්කිසි උත්තම පිරිසක් මේ තුන් ලෝකාත්‍රය තුළ වැඩ ඉන්නවනම් අන්නේ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ ඒ සියලු පුණ්‍ය සම්බාධන් මේ කුසල සම්බාධන් මේ අනුමෝදන් කරන්නේ අනුමෝදනායෙන් ණයට වැඩි වෙලින්දින්නා වූ සියලුම දුක් දෝසාන්තකාරවල දුරින් වූ තේවා ශරීරයේ සප්ත ධාතු දුසමීමෙන් අදපැමියා වූ 890ක් රෝග 90ක් වැඩි 290ක් 203ක් ආන්තරා දෝසාන්තකාරවල දුරින් වූ තේවා යස පේජ පිසාච මලගෙල් කුම්බාණ්ඩාදීකින් අදපැමියා වූ දෝසාන්තකාරවල දුරින් වූ තේවා දසකුසලයේ මෙලෙත්වා, දසකුසලයේ වරත්වා, දසපුණ්‍යක් ප්‍රයාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න අනාදිමත් කාලයක පටන් මේ ශාසනය ආරක්ෂා කරගෙන ඉන්නා වූ, විහෙර විහාර ආරක්ෂා කරගෙන ඉන්නා වූ, ත්‍රිපිටක ධර්මයේ ආරක්ෂා කරගෙන ඉන්නා වූ යම්කිසි පිරිසක් ඉදියා නම් අන්නේ සියලු දෙනාටමත් කළගුණ සැලකීමක් වශයෙන් ඔබ කරගත්තා වූ ඒ සියලු පුණ්‍ය සම්බාර ධර්මිය, කුසල සම්බාර ධර්මිය අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් එයා යම් කෙසේකින් අභාවිස්ථානෙක ඉන්නෝ නම් එයින් අතම දීසුකී සූපත් බාහිරපත් වේවා. දසකුසලයේ මෙත්තා, දසකුසලයේ වරත්වා, දසපුණ්‍යක් ත්‍යාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින්වතුනි, ශාසනය ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන චන්ද්‍රේකර ප්‍රදාපති කියන්නා වූ ඒල්පේසාක්කේ මහේසාක්කේ දිව්‍ය සමූහයටත් ඔබ කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්ම කුසල සම්බාර ධර්ම අනුමෝදන් කරන්නේ. එය අනුමෝදනා වෙන්නේ දෙවියන්ගේ දිව්‍ය අනුභවය වැඩි. ඒවා දිව්‍ය තේජස, දිව්‍ය ඍද්ධි, දිව්‍ය බලය, දිව්‍ය දීප්තිය වැඩි. ඒවා තිරහත් කාලයක් සම්මුත් ශාසනය ආරක්ෂා කරගනිත්වා, දසකුසලයෙන් මිදිත්වා, දසකුසලයේ වලත්වා, දසපුණ්‍යක් ප්‍රියම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සීපත් කරගන්න පින්වතුනි, සුජීවත්ව සිටින තමන්ට උදව් පදව් කරන්නා වූ ඒ සියලුම දෙනාව සීපත් කරගන්න. තමන්ගේ අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදීන් දුව ආදරුව, සේවක සේවිකාවන්, ස්වාමි දරුවන් ඒ සියලු දෙනාවම සීපත් කරගන්න. යහළු මිත්‍රාදීන් ඒ සියලු දෙනාවම සීපත් කරගන්න. ඒ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්මයේ උබයි පුණ්‍ය බාරයේ කටයුතු කරන්නා වූ ඒ සියලුම මහත් මහත්යන් අතිපත් කරගන්න. ඒ සියලු දෙනාටමත් ඔබ කරගත්තා වූ ඒ සියලුම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් ඊයෙ වැඩි වෙන දෙනා වූ සියලුම දුද්දෝසාන්තකාරවල දුරින් වූ තේවා ශරීරයේ සප්තදාස දූෂණ වීමෙන් අදපෙනියා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 23ක් ආන්තරා දෝසාන්තකාරවල දුරින් වූ තේවා. ඒ වගේම යක්ෂපේස පිසාද මලගෙල කුම්බාණ්ඩාදීකින් අදපෙනියා වූ සියලුම දෝසාන්තකාරවල දුරින් වූ තේවා. දසකුසලයේ මෙත්තා, දසකුසලයේ වරත්වා, දසපුණ්‍යක් ප්‍රියම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින්වතුනි, තමන් නමින් ජම්මාන්තරගතයෙන් දෙච්ච හිලමු නාදීති මිත්‍රාදීන් වසීපත් කරගන්න. මේ ආත්මභාවයේ පමණක් මේ කල්පණු එකක් ඇතුළත තමන්ට අම්ම වෙත තාත්තා වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් වෙත දුව දරුවන් වෙත ඒ හිලමු දෙනා වසීපත් කරගන්න. ඒ සියලුම දෙනාට ඔබ කරගත්තා වූ ඒ සියලු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් යම් කෙනෙක් ඒ අභාවි ස්ථානයක ඉන්නවා නම් යම් කෙනෙක් ඒ අභාවි ස්ථාන වලින් අතමෙදී සුඛී සුවපත් භාවයටපත් වේවා. දසකුසලින් මෙත්වා, දසකුසලේ වරත්වා, දසපුණ්‍යක් ප්‍රියම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පිළිමින් තානාත්මස් සංසාරික පටන් ඔබ කරගත් ආවේ සියලුම පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ ගුණ බල මහිමින් මේ මිහි මඩල මත ලක්ෂණගෙනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයෙන් දෙලකින් අනුමෝදන් කරන්. ඒ වගේම සසර පටන් කරගත් ආවේ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ ගුණ බල මහිමින් ඔබ අප සියලු දෙනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැනසී පැමිණේ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණක් සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරා. සියලු දෙනාටම තිරුවන් සරණයි.
තිරපාවයට කියන කරන ගමන තවත් පියවරක් සමගින් හමුවන ලබන සතියේ तेरा नोने की ससरी ये तेरा मैंने तेरा मैंने